මම සභාව හෙට දින එනම් 2023 ජූලි මාස 19 දින පෙරවරු 9 30 දක්වා කල්තැබීත්වය යෝජනා කරනවා.
සභාව කල්තැබීමේ යෝජනාව ගරු ඉතිහාස භාගිරමිට.
බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මගේ යෝජනාව සභාව ඉදිරියේ තියන්නට පෙර මට අවසර දෙන්න එක කාරණයක් සඳහන් කරන්නට. මේ විවාදය සඳහා වරුවක කාලයක් වෙන්කර දීම සූසී කියන යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර ඒ කාලය ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමට මුල්වීම ගැන එතුමාට මගේ ස්තුතිය පුද කිරීම මගේ යුතුකමක් කියලා මම විශ්වාස කරනවා. මම දැන් මගේ යෝජනාව සභාව ඉදිරියේ සිංහලින් කියවන අතර කාලය ඉතිරි කර ගැනීම සඳහා යෝජනාවේ ඉංග්‍රීසි පරිවර්තනය හැන්සාඩ් ගත කිරීම සඳහා ඉදිරිපත් කරනවා. ඒ සඳහා ඔබතුමාගේ කාරුණික අනුමැතිය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේකයි මගේ යෝජනාව. පලස්තීන භූමියේ සිදුවන විනාශයන් අප්‍රමාදව නතර කිරීමට සහ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙන ඇති තීන්දුව තීරණ මෙන්ම ඒහා බැඳි ලෝක ජනපතය ක්‍රියාත්මක කිරීමට හිස් වචන වෙනුවට ක්‍රියාත්මක වැඩපිළිවෙලක අවශ්‍යතාවය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අවධාරණය කර සිටී. ලෝක ඉතිහාසයේ දැනට ඉතිරිව පවතින එකම යටත් වීතිය බවට සැලකෙන පලස්තීන භූමිය නිදහස් කර ගැනීමේ පලස්තීන ජනතාවගේ විමුක්ති අරගලයට සාධාරණත්වය ඉටුකර දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතෙක් ගත් උත්සාහයන් සියල්ලට එරෙහිව නිෂේධ බලය පාවිච්චි කරමින් සහ එම භූමි ප්‍රදේශ බලහත්කාරකමින් යටපත් කරගෙන සිටින ආක්‍රමණික බලවේගයන් ලෝක ජනමතය මායිම් නොකරමින් බලයෙන් අත්පත් කරගෙන සිටින පලස්තීන භූමිය එලිමහන් සිරකඳ ඌරක් ලෙස සලකමින් මව්බිමේ සැබෑ උරුමකරුවන්ට මිනිස්කමේ ගරුත්වය අහිමි කරමින් දිගටම කරගෙන යනු ලබන මෙම අමානුෂික ම්ලේච්ඡ මර්ධනය සහ ව්‍යාප්තවාදය මිනිස් සංහතියේම හෘද සාක්ෂියට ඉමහත් කැලලකි. දශක 7කට අධික කාලයක් තිස්සේ ලෝක ජනමතය මායිම් නොකරමින් ශිෂ්ට ලෝකයට කිසිසේත් තවදුරටත් ඉවසා සිටිය නොහැකි අයුරින් පලස්තීන රාජ්‍යයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙන්කර ඇති භූමි ප්‍රදේශ පැහැර ගනිමින් ඔවුන්ගේ වගාකළ ඉඩම් බලහත්කාරයෙන් උදුරා ගනිමින් ඔවුන්ගේ ජලමාර්ග පවා අහිමි කරමින් කුඩා දරුවන් රෝගීන් වැඩිහිටි ජනතාව ඇතුළු දරු පවුල් ඝාතනය කරමින් ගුවනින් සහ ගොඩබිමින් අනුමත කළ නොහැකි අයුරින් සිදු කරන ප්‍රහාරයන් සහ මෙම ප්‍රහාරයන්ට ගොදුරු වී ඇති ජනතාවට වෛද්‍ය පහසුකම් ලබා දීමට ඇති මාර්ග අවකාශයන්ට පවා බාධා කරමින් දේශ සීමාවන්හි එක්සත් ජාතීන්ගේ සාම හමුදා නතද කිරීමේ යෝජනා ඇතුළු එක්සත් ජාතීන්ගත් තීන්දුව තීරණ මෙන්ම සියලු විසඳුම් සඳහා වන එකඟතාවයන් උල්ලංඝනය කරමින් ගෙන යන්නා වූ දකුණු අප්‍රිකාවේ ජනතාව අද්දුටු වර්ගවාදී සහ සමූල ඝාතන ක්‍රියාමාර්ගයන් හා සමාන වූ මේ අසාධාරණ ක්‍රියාදාමයන් නතර කිරීමට ලෝකයේ සියලු රාජ්‍යයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් හිස් වචන වෙනුවට ක්‍රියාත්මක මැදිහත් වීමකට අප්‍රමාදව යා යුතුයයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අවධාරණය කර සිටී. තවද යුද්ධය ඇති කිරීම වළක්වාලමින් ගැටුම් සාමකාමීව නිරාකරණය කර ගනිමින් සාමය හා ස්ථාවරභාවය ලොව පවත්වාගෙන යාමට මෙන්ම කුඩා රටවල් වලට ආර්ථික සාධාරණත්වයට සලසාගත හැකි අයුරින් තීන්දු ගැනීම්වලදී ඔවුන්ටද සහභාගිත්වය ලබා දෙන ලෙසින්ද පිහිටුවාගෙන ඇති එක්සත් ජාතීන්ගේ මහසභාව, ආරක්ෂක මණ්ඩලය, මානව හිමිකම් කොමිසම, ජාත්‍යන්තර අධිකරණය මෙන්ම අන්තාඩ් සහ යුනෙස්කෝ වැනි ග්ලෝබල් මල්ටිලටරල් සිස්ටම්ස් බහුපාර්ශ්වික පද්ධතීන් දුර්වල කිරීම වෙනුවට ඒවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවයද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අවධාරණය කර සිටී. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ යෝජනාව සභා මනුෂ්‍ය ඉතිහාසයේ ඉතාම ඛේදනීය අවස්ථාවක් අද අප මෙරට පෙරදිග කලාපයේ දකිමින් සිටින්නේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ඛේදවාචකයක්. දශක 7කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන යන මේ බියකරු භීෂණය මේ ආකාරයෙන් ඇවිලෙමින් තබා ගැනීමට ඉඩ දී තිබීම කිසිම මිනිසෙකුගේ හෘද සාක්ෂියට එක්නවන තත්වයක් නොවේ. මේ තත්වයේ අවසානයක් දැකිය යුතුයි කියන අදහස ගැන කිසිවෙකු අතර විවාදයක් ඇතයි මම කල්පනා මම සිතන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ප්‍රශ්නයේ නිමාවක් දැකීම සඳහා ගෙන ඇති තීන්දු තීරණ සම්බන්ධව ඉතිහාසය පුරා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල සහයෝගය ඒකමතිකව තිබුණා. පලස්තීන ජනතාවගේ ස්වාධීනත්වය අභිමානය නිදහස් උරුමයන් වෙනුවෙන් නිර්භීත ස්ථාවරයන් ගනිමින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය වර්ණවත් කළ ගෞරවය ලබා දුන් නායකයන් දෙදෙනෙකු සිහිපත් කිරීම මෙහි මොහොතේ මගේ වාකීමක් කියලා මම කල්පනා කරනවා. ඒ සිරිමාව බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමිය සහ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් නිවැරදි දෑ වෙනුවෙන් පෙනී සිටීම ඉදිරියේ කිසිදු වාසි ප්‍රයෝජනයකට හෝ බිය ගැන්වීම් වලට හෝ තඩජනවලට අපේ එම නායකයන් ඉස නැමුවේ නෑ. ඒ අතීත නායකයන් සියලු දෙනා අපට දී ඇති ඒ ආදර්ශයන් අප යා යුතු නිවැරදි මඟට අදත් එළිය දෙමින් තිබෙන බව සඳහන් කළ යුතු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ අයුරින්ම අපේ අතීත නායකයන් විවිධ අර්බුදකාරී අවස්ථාවලදී අපේ විදේශ ප්‍රතිපත්තියට ගෞරවය ගෙන දෙන අයුරින් කටයුතු කළ තව අවස්ථාවන් කීපයක් මගේ සිහියට නැගෙනවා. ශ්‍රී ලංකාව 50 දශකයේ මුලදී චීනය සමග රබර් හාල් ගිවිසුම අත්සන් කරන්නට ගිය අවස්ථාව ඉන්න එකක්. චීනය සමග එලෙසින් සමඳතා පැවැත්වූ හොත් බටහිර ආධාර ගතද කර දමන බවට බලගතු බලපෑම් ඇතිවුවද ඒ බලපෑම් වලට හිස නොනමමින් එදා අග්‍රාමාත්‍ය ලෙස සිටි ඩඩ්ඩි සිරිනායක මහතා ඒ ගිවිසුමට එළඹීමට ගත් එඩිතර තීරණය මට මෙහි මොහොතේ සිහිපත් වෙනවා. එමෙන්ම සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ජයා ජයවර්ධනයන් කළ කතාව මට සිහිපත් වෙනවා. දෙවන ලෝක යුද්ධයේදී ජපානය කළ හානියට වන්දි ලබා ගත යුතුයි යන බලගතු රටවල ස්ථාවරයට පටහැනිව යමින් එදා ශ්‍රී ලංකාවේ සමුළුවේදී නහි වේරේන වේරාණි ගාථාව සඳහන් කරමින් කියා සිටියේ කළ යුතු වන්නේ වැටි ඇති රටකින් වන්දි ඉල්ලීම නොව ඒ රාජ්‍යට නැවතත් නැගී සිටීමට උදව් කිරීම බවයි. විදේශ පිළිවෙත පිළිබඳ වූ අපේ අතීත නායකයින්ගේ මෙම නිර්භීත තීන්දු තීරණ අදටත් අප යා යුතු මගට ලබා දෙන්නේ ආදර්ශයන් එළියක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද මේ සභාව ඉදිරියේ මාතබා ඇති මේ යෝජනාව හුදු මැද පෙරදිගට පමණක් සීමා වූවක් ලෙසින් නොවේ මම දකින්නේ. අරාබි ලෝකයට පමණක් සීමා වූ ප්‍රශ්නයක් ලෙසිනුත් නොවේ මම එය දකින්නේ. එය පලස්තීනයේ වසන ඉස්ලාමීය සහ ක්‍රිස්තියානි ජනතාවට පමණක් සීමා වන ප්‍රශ්නයක් ලෙසිනුත් නොවේ මම එය දකින්නේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්, මෙය මනුෂ්‍යත්වයේ අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්, මෙය අපාතීඩ් වර්ගවාදය පිළිබඳ ප්‍රශ්නයක්, මෙය සමාජ අසාධාරණත්වය පිළිබඳ වූ ප්‍රශ්නයක්, මෙය බලයෙන් රටවල් අත්පත් කර ගැනීම පිළිබඳ වූ ප්‍රශ්නයක්, මෙය ව්‍යාප්තවාදය පිළිබඳ වූ ප්‍රශ්නයක්, මෙය නව යටත්වීතවාදී උපාය මාර්ග පිළිබඳ ප්‍රශ්නයක්. බොහෝ දුරට එකමුතුව තිබූ මැද පෙරදිග අරාබිකරය කෑලි කෑලි වලට බෙදා දමලා වෙන් කරලා යුදෙව් ඉස්ලාමීය ක්‍රිස්තියානි මෙන්ම ශියා සුන්නි වැනි ප්‍රශ්න අවුළුවලා ඒ තුළින් ඒ කලාපයේ දේශපාලන ආධිපත්‍ය අනසකට ගනිමින් ගැටුම් නිර්මාණය තුළින් අවියායුධ ජාවාරම් සඩුකර ගැන්ම මෙන්ම සම්පත් සූරාකෑම වැනි ක්‍රියාදාමයන් ගැන චෝදනා එල්ලවන ප්‍රශ්නයක්. දිනපතා මේ භූමියේ සිදුවමින් පවතින ඝාතනය කිරීම්, වාසස්ථාන උදුරා ගැනීම්, සරු වගා ඉඩම් සහ ජල මූලාශ්‍ර සොරකම් කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. පලස්තීන භූමියේ සැබෑ උරුමකරුවන්ගේ පුරවැසි අයිතීන් අහිමි කර ඔවුන් තුන්වැනි පන්තියේ වහල් පුරවැසියන් බවට පත්කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. පාසල් විශ්වවිද්‍යාල අධ්‍යාපනික ආයතන විනාශ කරමින් පරම්පරා ගානක දරු දරියන්ගේ අනාගතය අධ්‍යාපන අයිතිය අඳුරු කර දැමීම පිළිබඳ ප්‍රශ්නයක්. බලෙන් අත්පත් කරගෙන සිටින පලස්තීන භූමි ප්‍රදේශවල මුල් පදිංචිකරුවන්ගේ නිවාසවලට වගේම මේ දිනවල ජෙනින්වල සිදුවන ලෙසින්ම සරණාගත කඳවුරුවලටද සන්නද්ධ හමුදා කඩා වදිමින් කිසිම චෝදනාවක් නැතිව කුඩා දරුවන්, තරුණ ළමුන්, කාන්තාවන් බියෙන් තැතිගන්වමින් ඔවුන් අත්අඩංගුවට ගන්නා මෙහෙයුම් තුළින් මේ සිදුකරන වදහිංසාවන් මැද්දේ ලෝකයේ ඉහළම සන්නද්ධ බලවේගයන්ට එරෙහිව මව්බිමේ නිදහස් සටන ඔවුන් මේතාක් දශක 7ක් තිස්සේ අදිෂ්ඨානශීලීව දරාගෙන සිටින පුදුම සහගත ආකාරය අපි දකමින් සිටිනවා. බලයෙන් අත්පත් කරගත් භූමි ප්‍රදේශ විවෘත සිදකළ උරු බවට පත්කර ගනිමින් ගොඩබිමින් ගුවනින් මිසයිල ප්‍රහාර පවා එල්ල කරමින් කරන්නා වූ ඝාතන දේපල විනාශ කිරීම මෙන්ම තුවාලකරුවන්ට වෛද්‍ය පහසුකම් ලබා දීමට ඇති මාර්ග පවා අහුරමින් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ම්ලේච්ඡ අමානුෂික ක්‍රියාදාමයක්. අද අපි පලස්තීන භූමියේ මේ දකිමින් සිටින්නේ ලෝක ප්‍රජාව වෙනුවෙන් ගලෝබල් ජස්ටිස් ගෝලිය යුක්තිය ඉටු කිරීමේ වාකීම් පැවරී ඇති ආයතනවලට විවෘතව අභියෝග කිරීමින් කරමින් සිටින ආකාරයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට, මානව හිමිකම් කොමිසමට, ජාත්‍යන්තර අධිකරණයට හුදු වාර්තා ඉදිරිපත් කිරීම සහ ප්‍රකාශ නිකුත් කිරීම හැර ගෝලීය යුක්තිය වෙනුවෙන්, මූලික මානව හිමිකම් වෙනුවෙන්, ජාත්‍යන්තර නීතිය වෙනුවෙන් කිසිදු නීතිමය හෝ සදාචාරමය වගකීමක් ඉටු කරලීමට ඉඩ නොදෙන හැසිරීමක් අපි දිගටම දකිමින් සිටින්නේ. එක්ව සහ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ලෝකයට සාමූහිකව බොහෝදෑ දිනාදීමේ අරමුණින් පිහිටුවාගෙන ඇති බහුපාර්ශ්වික පද්ධතීන් ශක්තිමත් කිරීම වෙනුවට ඒවා දුර්වල කර අකර්මණ්‍ය කර දැමීමේ හැසිරීමක් අපි දකිමින් සිටින්නේ. යුද්ධ ඇතිවීම වළක්වමින් ගැටුම් නිරාකරණය කර ගනිමින් සාමය සහ ස්ථාවරභාවය ලොව පවත්වාගෙන යාමට මෙන්ම කුඩා රටවලට ආර්ථික සාධාරණත්වය සලස්වාගත හැකි අයුරින්ද පිහිටුවාගෙන ඇති මානව හිමිකම් කොමිසම, ජාත්‍යන්තර අධිකරණය, අන්ටාඩ්, යුනෙස්කෝ වැනි බහුපාර්ශ්වික පද්ධතීන් වලට සාධාරණව කටයුතු කිරීමට මං අහුරන ඒවා දුර්වල කරන හැසිරීම් අද අපි දකිමින් සිටින්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසම, ජාත්‍යන්තර අධිකරණය, අන්ටාඩ්, යුනෙස්කෝ වැනි බහුපාර්ශ්වික පද්ධතීන් පිහිටුවාගෙන ඇත්තේ සෑම අතින්ම බලය රටවල් 11ක් අත රැඳී තිබීම වර්ධනය වෙමින් පවතින ලෝකයක තීන්දු තීරණ ගැනීමවලදී කුඩා රටවලට තම හඬ ප්‍රබලව නැගීමට අවකාශ සැලසීමට පමණක් නොව තීන්දු තීරණ ගැනීමවලදී ඒ සඳහා බලපෑම් කිරීමට මං සලසමිනි. මේදී මට මතක් වෙනවා ඊශ්‍රායලයේ ඉල්ලීමට අනුව ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැන්මට ජනාධිපති ට්‍රම්ප් තීරණය කළ අවස්ථාවේදී ඒට විරුද්ධව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනාවට ආරක්ෂක මණ්ඩලයේ රටවල් 14ම ඡන්දය දුන්නත් ඇමරිකාව තනි නිෂේධ බලය හේතුවෙන් ඒ යෝජනාව යටපත් වෙච්ච අවස්ථාව. එමෙන්ම ඒට එරෙහිව ඡන්දය දෙන රටවල ආධාර කප්පාදු කරන බවට විවෘතව අනතුරු අඟවමින් තර්ජනයන් එල්ලව කළ ආකාරය, බලවත් රටවල මෙවැනි හැසිරීම් තුළින් කුඩා රටවල යහපත සහ රැකවරණය උදෙසා පවතින බහුපාර්ශ්වික පද්ධතීන් දුර්වල වෙනවා පමණක් නොව මේ තුළින් දෙන පණිවිඩයක් වන්නේ වෙනත් රටකටද ඊශ්‍රායලය ලෙසින්ම සුපිරි බලවතුන්ගේ ආශිර්වාදය ලබාගෙන තමන්ටත් ජාත්‍යන්තර නීතිය නොතකා කටයුතු කළ හැකිය යන්නයි. මේ අයුරින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනිව සමාජ සාධාරණත්වය, මිනිස්කමේ ගරුත්වය, රටක ස්වාධීනත්වය අමු අමුවේ පැහැර ගැනීමවලට ගොදුරු කර ගනිද්දී මේ සියල්ල දෙස කිසිවත් කරකියාගත නොහැකිව බලා සිටීමට ලෝක ජනමතයට සහ ලෝකයේ කුඩා රටවල්වලට සිදුව තිබීම මිනිස් සංහතියේ හෘද සාක්ෂියටම කැලලක් නොවේද? මහා බලවතුන්ගේ නිෂේධ බලය පාවිච්චි කළ යුතු ඇත්තේ ගෝලීය ග්ලෝබල් ජස්ටිස් ගෝලීය යුක්තිය ඉටු කිරීමේ අරමුණ වෙනුවෙන්. මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය අභිමානය ඇතුළු මිනිස් මූලික මිනිස් අයිතීන් රැකදීම වෙනුවෙන් කරු නියෝජ්‍ය කතානායකතුමනි, පලස්තීනයේ සිදුවමින් පවතින බියකරු භීෂණය පිළිබඳව සිත් සසල කරන උදාහරණ ඕනතරම් මට දිය හැකියි. මම කැමති උදාහරණ දෙයක් පමණක් මේ සභාවට මතක් කරන්න. මෑත දිනවල සිදු වූ පලස්තීන ක්‍රිස්තියානි ජාතික අභීත මාධ්‍යවේදිනියක් වන ශිරීන් අබු අක්ලේහ් ඝාතනය සහ ඒ ගැන ස්වාධීන පරීක්ෂණවලට ඉඩ නොදෙමින් අනුගමනය කරන සදාචාර විරෝධී නීතියට ඉහළින් යන හැසිරීම් ගැන හිතලා බලන්න. දෙවැනි උදාහරණය ඊශ්‍රායල පුරවැසියන්ට වෛද්‍ය ප්‍රතිකාර කරමින් හිටපු පලස්තීන වෛද්‍යවරයාගේ දරුවන් සියලු දෙනා ඝාතනය වූ සුප්‍රසිද්ධ සිද්ධිය. මේ වෛද්‍යවරයා වරක් ගාල්ලේ පැවති සාහිත්‍ය උල්ලෙකට කැනඩාවේ සිට පැමිණ සිටියා. ඔහු ලියා තිබූ I shall not hate එවත් මම වෛර නොකරන්නෙමි යන පොත මට කියවන්නට ලැබුණා. මැද පෙරදිග සම්භවයකින් යුක්ත මේ වෛද්‍යවරයාගේ දියණියන් තිදෙනා මෙන්ම එම නිවසේ සිටි ඔහුගේ සොයුරියගේ දියණියද වරක් සති කිහිපයක් තිස්සේ ගාසාවට එල්ල වූ ආක්‍රමණයන්ගෙන් ඝාතනය වුණා. තම දරුවන් ඝාතනය කළ අවස්ථාවේදී ඊශ්‍රායලයේ සිටින තම මිත්‍ර ඊශ්‍රායල් ජාතික මාධ්‍යවේදී මිතුරාට ඔහු ඇමතුමක් දී තිබෙනවා. ඊශ්‍රායලයේ රූපවාහිනී සේවා මැදිරියක සජීවී සාකච්ඡාවකට සහභාගී වෙමින් සිටි මේ මාධ්‍යවේදියා තම මිත්‍ර වෛද්‍යවරයාගේ දුරකථන ඇමතුම දැක හැම විටම ඉතා වැදගත් කරුණක් සම්බන්ධයෙන් පමණක් තමන් අමතන කෙනෙකු වන හේයින් සාකච්ඡාවක් කරන අතරතුරම දුරකථන ඇමතුමට පිළිතුරු දී තිබෙනවා. එවිට එම ඇමතුමෙන් ඔහුට ඇසී ඇත්තේ විලාප හඬක්, අනේ ශියෝමි මගේ දරුවන්ව මරා දමලා, මගේ පවුල ඔවුන් මරා දැමුවා, අනේ දෙවියනේ මගේ දූවරුන්. සජීවී ලෙස වෛද්‍යවරයාගේ මේ විලාප හඬ ඊශ්‍රායල ජනතාවට මෙන්ම ලොවටද ඇසුණා. දුරකතනයෙන් විලාපහඬවල් ඇසෙද්දී මාධ්‍යවේදියා මට සමාවෙන්න තවදුරටත් මට මේ මෑදිරියේ සිටිය නොහැකි. මම ඉවතට යන්නට මට ඉවතට යන්නට අවසර දෙන්න කියමින් ඉවතට යන අයුරු රූපවාහිනියෙන් දර්ශනය වෙනවා. මේ සිද්ධිය පිළිබඳව නිපදවා තිබූ චිත්‍රපටියක විලාප නංවමින් ඝාතනය සිදු වූ තැන් පෙන්නමින් ඔහු මාධ්‍ය වෙත කතා කරන ආකාරය දක්වා තිබුණා. මේ ඔහුගේ වචන මම උපුටා දක්වනවා. මෙතන සටන්කාමීන් සිටියේ නැහැ. ආයුධ තිබුණේ නැහැ. අපිට සාමයෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ යුද්ධ අපේ ජීවිත නැති කරනවා. යුද්ධයකට පක්ෂ වෙන්න කාටද පුළුවන්? අද ගාසාවේ ආහාර නැහැ. බඩගින්න වැඩි. රස්සාවල් නැහැ. බෙහෙත් නැහැ. අධ්‍යාපනය ලබන්නට බෑ. නිදහස නැහැ. වචන වැඩක් නැහැ. දෙවියනේ අපි මිනිස්සු. ඔවුන් මේ වැරදි පිළිගන්නේ නැහැ. මේ මට වේදනාව මේ නිසයි. උපුටා ගැනීම අවසන්. ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ යන ස්වාධීන රාජ්‍යයන් දෙක යථාර්ථයක් බවට පත් කර ඒ රාජ්‍යයන් විසින් යුදෙව් ක්‍රිස්තියානි ඉස්ලාම් සියලු දෙනාට සමානව සාධාරණව එකිනෙකා තේරුම් ගනිමින් එකිනෙකාට ගරු කරමින් වෙනස්කම් දැක්වීම වලින් තොරව ජීවත් වන හෙට දවසක් අවශ්‍යයි. ඒ යුක්තිය හා සාධාරණත්වයයි මේ යෝජනාව තුළින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද අවධාරණය කර සිටින්නේ. මේ වෛද්‍යවරයා ඇමරිකාවේ සංචාරය කළ අවස්ථාවකදී ඇමරිකානු මාධ්‍යවේදියෙකු ඇයි ඔබ ඇමරිකාවට ආවේ? ඔබ ජනාධිපති ඔබාමාට දෙන පණිවිඩය කුමක්ද යන ප්‍රශ්න දෙක ඔහුගෙන් අසා තිබුණා. තමන් මුහුණ දුන් අසාමාන්‍ය ඛේදනීය තත්ත්වයේ මැද වූද වෛර නොකරන්නට උපේක්ෂාවෙන් බලන්නට ශක්තිය තිබූ මේ වෛද්‍යවරයා එම ප්‍රශ්න දෙකට දුන් පිළිතුර වූයේ මෙයයි. මම උපුටා දක්වනවා. කරුණා කරලා වැරද්ද වැරද්ද ලෙස දකින්න. වැරදි කරනවා නම් මිත්‍රයන්ට වුවද වැරද්ද වැරදි කියලා කියන්න. එය පලස්තීන හෝ ඊශ්‍රායලිය කියා බැලිය යුතු නැහැ. විජුව ඇත්ත කියන්න. මෙයයි ඔහු ඇමරිකානු ජනාධිපතිවරයාට දුන් පණිවිඩය. එම වෛද්‍යවරයාගේ නම ඉසදීන් අබුලිෂ්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද යුක්‍රේනයේ සිදු කරන ආක්‍රමණය ගැනත් දශක හතක් තිස්සේ පලස්තීනයේ සිදු කරන අපරාධයන් දෙසත් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන ලොවට ප්‍රවෘත්ති බෙදාහරින මාධ්‍ය ඒකාධිකාරයන්නි හිමිකාරත්වයන්ටත් තම හෘද සාක්ෂිය අවදි කරවන්නට මේ ප්‍රකාශය ප්‍රමාණවත් කියලා මම කල්පනා කරනවා. පලස්තීන භූමිය පුරා භීෂණයේ පැතිරවීම සහ අත්පත් කරගත් භූමි ප්‍රදේශයන් සිදු කරන බලහත්කාර ව්‍යාප්තවාදයේ මෙන්ම මානව හිමිකම් උල්ලංඝනයෙන් ගැන එහි ගොස් සොයා බලා පරීක්ෂා කිරීමට ඉඩ දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන ඉල්ලීම් ඊශ්‍රායල් වාකියුත්තන් දිගටම ප්‍රතික්ෂේප කිරීම ලෝකයේ අද දකිමින් සිටිනවා. ජාත්‍යන්තර අධිකරණයටත් ඊශ්‍රායලයේ මේ ක්‍රියාදාමයන් සොයා බැලීමට සහ පරීක්ෂා කිරීමට ඉඩ නොදීමේ ඒ හා සමාන මුරණ්ඩු හිතුවක්කාර ප්‍රතිපත්තිය පැහැදිලිවම දකින්නට තිබෙනවා. මේ තත්ත්වය ලෝ වෙන කිසිදු රටකට නැති ලෙසින් වරප්‍රසාද භුක්ති විඳීමකට අවකාශ සැලසීමක්. නිරන්තරව සිදුවන ගැටුම් වළක්වාලීම සඳහා එක්සත් ජාතීන්ගේ සාම හමුදා පලස්තීන භූමි සීමාවන් නතර කිරීමේ ජාත්‍යන්තර යෝජනාවන්ද ප්‍රතික්ෂේප කෙරෙනවා. එදා බටහිර බලගතු රටවල බලය පාවිච්චි කරමින් පලස්තීනයේ සැබෑ උරුමකරුවන්ගේ විරෝධය නොතකමින් මේ ඊශ්‍රායල් රාජ්‍ය නිර්මාණය කිරීමේදී ස්වාධීන රාජ්‍යයන් දෙකක් නිර්මාණය කිරීමේ පොරොන්දුව සහ සහතිකය දී තිබුණා. ඒත් අදවන විට ස්වාධීන පලස්තීන රාජ්‍යයට වෙන් කර ඇති භූමියෙන් අති බහුතරයක් බලයෙන් අත්පත් කරගෙන සිටිනවා පමණක් නොව ඉන්ද සෑහීමකටපත් නොවී එම ව්‍යාප්තවාදය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ සිතියම දිහා බැලුවොත් ඒක තේරුම් ගන්න පුළුවන් වේවි. මම ඊට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් අති බහුතරයක් පැහැදිලි යෝජනා සම්මතයෙන් තීන්දුව තීරණගෙන තිබියදීත් ඒවා ඉටු කරනවස් පියවර ගැන්ම දිගටම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට නිගා දෙමින් තවමත් වළක්වාගෙන සිටීම අප දකිනවා. මේවා ගැන කතා කරද්දී මගේ මතකයෙන් නැගෙන්නේ දකුණු ආප්‍රිකාවයි. දකුණු ආප්‍රිකාවේ කළු ජාතිකයන්ද මෙවැනිම එපාතී වර්ගවාදී මර්ධනකාරී යටත් විවිධ පාලනයකට මුහුණ දුන්නා. එදා දකුණු ආප්‍රිකාව සම්බන්ධයෙන් තිස් වචන මිසක ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා කිසිදු වැඩපිළිවෙළකට නොයමින් දිගටම ඒ හිට්ලර් පන්නේ මර්ධනයට සහ භූමියේ උරුමකරුවන්ගේ සම්පත් සූරා කෑමකට වර්ගවාදී පාලනයට ඉඩදී බලවතුන් බලා සිටියාවිද මට මතක් වෙනවා. අද පලස්තීනයේ අප දකින්නේ මේ තත්ත්වෙම නොවේද? කරු කතානායකතුමනි, අද දවස නෙල්සන් මණ්ඩෙලාගේ ගුණසමරු දිනයයි. අද මුළු ලෝකයේම ඔහුගේ ශ්‍රේෂ්ඨ බව සමරනවා. එදා ඒ තත්ත්වයන්ට එරෙහිව නැගී සිටි මණ්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ නායකයන්ට ලොව අවි ආයුධ නිපදවන සමාගම්වල සහ ලෝක ආර්ථිකයේ පාලනය කරන ප්‍රධාන ධනවත් බලවේගවල හිමිකාරත්වයට යටත් වී ඇති ලොව ප්‍රවෘත්ති බෙදාහිඳ ප්‍රවෘත්ති ඒකාධිකාරයන් මණ්ඩෙලාගේ නම මාධ්‍ය තුල පාවිච්චි කරන හැම විටකම ත්‍රස්තවාදී කියන විශේෂ පදය ඔහුගේ නමට ඉදිරියෙන් එදා පාවිච්චි කළා. නිදහස සඳහා ආක්‍රමණික හමුදාවලට එරෙහිව කරන නැගිටීම නිදහස සඳහා වන අරගලයක් නොව ත්‍රස්තවාදයක් ලෙස ලොවට හුවා දක්වන්නටයි එමගින් ඒ ප්‍රවෘත්ති ඒකාධිකාරයන් උත්සාහ කළේ. එමගින් ලෝක ජනතාවගේ මොළ හෝදන්නයි ඕන එදා උත්සාහ කළේ. මේ ආකාරයෙන්ම පලස්තින විමුක්ති සටනේ ආරම්භක නායකයා වූ යසර අරෆාත් සම්බන්ධයෙන් සිදු කෙරුවා. මණ්ඩෙලා වසර 20 ගණනක් අඳුරු සිරකුඩුවල හිර කර තිබුණා. දකුණු ආප්‍රිකාව නිදහස ලබපු මොහොතේ නෙල්සන් මණ්ඩෙලාගේ ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් සීපත් කරන්න මම කැමතියි. මම ඔබට දක්වනවා වසර ගණනක පරාදීනත්වයෙන් පසු අද අපි නිදහස් රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. ඒත් පලස්තින භූමිය නිදහස් රාජ්‍යයක් බවට පත්වන තෙක් අපලද නිදහස සම්පූර්ණ වන්නේ නැහැ. උපුටා දැක්ම අවසන්. මණ්ඩෙලාගේ ඒ අදිෂ්ඨානය සහ ඒ නිවැරදි දැක්ම ඇතිව අදත් දකුණු අප්‍රිකානු ජනතාවත් දකුණු අප්‍රිකානු රාජ්‍යයත් නිර්භීත ලෙසින් පලස්තීනය සම්බන්ධව ස්ථීර ප්‍රතිපත්තියක සිටමින් කටයුතු කිරීම අප දකිනවා. කුමන වාසි ප්‍රයෝජන ආර්ථික ලාභ ඉදිරිපත් වුණද තම විදේශ ප්‍රතිපත්තිය ගණිකා වෘත්තියක යොදවන්නට තමන් සූදානම් නොමැති බවට තවත් දකුණු අප්‍රිකානු නායකයෙකු කළ නිර්දය ප්‍රකාශය මගේ සිහියෙන් නැගෙනවා. සුපිරි බලගතු සුපිරි රාජ්‍යයන් විසින් විසිකරන ආකර්ෂණීය වූ තාවකාලික ආර්ථික වායිස් සහ ඊට සමගාමීව සිදුකරන දරුණු බලපෑම් මැද්දේ මිනිස් සංහතියේ අභිමානය මූලික මිනිස් අයිතිවාසිකම් විශේෂයෙන් පුරවැසියන් ලෙස ගෞරවයෙන් ජීවත් වීමේ අයිති ආදිය බිරිදීමේ නිවට ප්‍රතිපත්තියකට නොයමින් ශ්‍රේෂ්ඨ මණ්ඩෙලා පෙන්වූ මඟ පෙන්වීම තුළ නිදහස් පලස්තින රාජ්‍යයක් සඳහා දකුණු අප්‍රිකාව අදත් නිර්භීතව නැගී සිටින ආකාරය ලෝකයේ සියලු සාධාරණත්වය අගය කරන රටවලට ලබා දෙන්නේ මහඟු ආදර්ශයක් බව සමාන්කරන්ට මම කැමතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වරක් ඇමරිකානු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු පලස්තින අර්බුදය ගැන පැවතුණු දේශනයකින් අනතුරුව එම දේශකයාගෙන් ප්‍රශ්න කර සිටියා, ඇයි ඇමරිකාවේ ඉන්න අපි ඔබේ ප්‍රශ්න ගැන උනන්දු වෙන්නට ඕනේ කියලා. එවිට ඒ දේශනය කළ මහාචාර්යතුමන් එදා දුන් පිළිතුර අදටත් ලෝකයේ හැම තැනකටමත් අදාළ වෙනවා පමණක් නොව, ඇමරිකානුවන්ට පමණක් නොව ලෝක පුරා වෙසෙන හැම කෙනෙකුටම අර්ථවත් පණිවිඩයකුත් ඒ තුළින් ලබා දී තිබෙනවා. මම
කාලය අවසන් වෙන කරු මම
විනාඩියක් දෙන්න. එදා ඒ දේශනයේ පැවැත්වුවේ ඇමරිකානු සරසවියක සේවය කළ කීර්තිමත් විද්වතෙකු වන ආචාර්ය ෆීඑස් සයිෆ් මහතා. එතුමා දැඩි ක්‍රිස්තියානු භක්තික පලස්තීනියෙක්. බීරූට්ටි ඉස්රායල් පරිදේශන මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයා ඔහුයි. 1982 දී ඊශ්‍රායලගේ ආක්‍රමණික හමුදාව මේ මධ්‍යස්ථානයේ විනාශ කර දැමීම දැකීමට ඔහු ජීවිතුන් අතර සිටියේ නෑ. ඇයි අපි ඔබේ ප්‍රශ්න ගැන උනන්දු විය යුත්තේ යනුවෙන් වූ ඇමරිකානු ශිෂ්‍යයාගේ ප්‍රශ්නෙට එතුමන් දුන් පිළිතුර මම දැන් උපුටා දක්වනවා. Sir, I bow my head in shame for all the backwardness in my clan, but I take pride in the fact that my generation and my children's generation have not accepted this backwardness as a final verdict of history. We are trying to do something about it. However, my backwardness should be not license for someone else to take my land. And this is the essence of the Palestine problem. Now, sir, you asked why you should interest yourself in my problem. You own it to me. You created my problem. You live in a world no longer capable of compartmentalization. My tragedy will become yours. The whole world order, if it crumbles, will leave no one safe. And the next war in the Middle East, God forbid, will not see you sitting comfortably on this seat, warm and happy, saying, "Why should I care about you?" මේකයි මේ මහාචාර්යතුමා එදා දුන් පිළිතුර. මේ පිළිතුර අදටත් අදාළයි කියලා මම විශ්වාස කරනවා.
මම අවසන් කරනවා.
අන්තිම වාක්‍ය දෙක. ඔහුගේ මේ පිළිතුර මා උපුටා දක්වන්නේ occupation Israel over Palestine ග්‍රන්ථයෙන්. මේ කතුවරයා වන්නේ නසීර් අරූරි. සාමකාමී ලෝකයක් උදෙසා සිතන්නට බොහෝ දේවල් මේ මහාචාර්යතුමාගේ කෙටි පිළිතුර තුළ ගැඹුර තිබෙනවා. ඒ පිළිතුරේ සිංහල පරිවර්තනය හැන්සාට් ගත කිරීම සඳහා මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.
බොහොම ස්තුතියි ඔබතුමාට. යෝජනාව ඉස්සරහ කිරීම ගරු නිරෝෂන් පෙරමැත්තා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉමිතියස් බකීර් මාකර් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු යෝජනාව ස්ථිර කරමින් මගේ කතාව පටන් ගන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවුරුදු 70කට වඩා දිගු කාලයක් පලස්තීන් ජාතිකයන්ට සිදුණු අසාධාරණය පිළිබඳව ඉමිතියස් බකීර් මාකර් මැතිතුමා ඉදිරිපත් කරපු යෝජනාව අප පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ වගේම අපි සමග ජනබලවේගය හැටියට අපි ඒ ස්ථීර කරමින් මේ විවාදයට එකතු වෙනවා. අපිට මතකයි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පියාවන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමත් එතුමත් පලස්තීන් ජාතිකයන් වෙනුවෙන් විශේෂයෙන්ම මානව හිමිකම් ඒ වගේම අතීතයේ සිදුවුණු ඒ වැරදි නිවැරදි කිරීම සඳහා එතුමා දැඩිව ඒ අවස්ථාවේදී පෙනී සිටියා. ඉතින් අපි මේ අවස්ථාවේදී දකිනවා මේ ගෝලීය ප්‍රජාව තුළ ඒ වගේම යම් බලගතු රටවල් තුළ මේ මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමේදී එක රටකට එක විදියකුත් අනිත් රටවල් වලට වෙන විදියකුත් ඒ මානව හිමිකම් ක්‍රියාත්මක වන ආකාරය. ඒ හින්දා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ යාන්ත්‍රණ තිබුණත් මේ රටේ ඒ වගේම මේ ලෝකයේ මේ මානව හිමිකම් සුරකින්න ඒවා යම් යම් බලගතු බලවේග ඉස්සරහා දනගහන තත්වයකට අපි පේනවා. මට මතකයි මම ඇමරිකාවේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නකොට ඇමරිකාවේ ජනාධිපති බිල් ක්ලින්ටන් මැතිතුමා එදා 1993 විශාල උත්සාහයක් ගත්තා මේ පාර්ශව දෙක එකතු කරලා සාමය ස්ථාපිත කරලා ඉදිරියට යන්නට. එදා පලස්තීන නායක යසර් අර්ෆත් මැතිතුමා ඊශ්‍රායල් අගමැති ඉච්ඡාක් රබින් මැතිතුමා අතට අත දීලා ඒ පටන්ගත්ත ඒ සාම ගිවිසුම මම හිතුවා එදා මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට ඒ ප්‍රශ්නය දැන් ඉවර වෙයි කියලා. නමුත් අද වෙනකොට අද අවුරුදු 30ක් ගිහිල්ලා තියෙනවා. අද අවුරුදු 30ක් ගිහිල්ලත් මට මේ පාර්ලිමේන්තුව තුළ මේ වගේ විවාදයකට එක්වීමට සිද්ධ වීම ගැන මම ඇත්තටම කනගාටු වෙනවා. අද නූතන ලෝකය අප ඉදිරියට යන්න ඕන තැන. ඒ වගේම මේ ආගම් තුන ගත්තහම මම කතෝලික භක්තිකයෙක් හැටියට අපේ ක්‍රිස්තියානි ආගම ඒ වගේම ඉස්ලාම් ආගම ඒ වගේම යුදෙව් ආගම අපි ආබ්‍රහම්ගේ ආගම් හැටියට අපි සලකනවා. එදා අපි අතීතයට ගියාම කවුරු මොනවා කිව්වත් අපි අතීතයට ගියාම ආබ්‍රහම්ගේ අතීතයට ගියාම එකම දෙවියන් කෙරෙහි අපි විශ්වාස කරන බවට ඒ ඉතිහාසය තියෙනවා. අපිට දෙවියන්ගේ ස්වරූපය පිළිබඳව අපි විවිධ සංස්කෘතික වශයෙන් බෙදී වෙන්නුණත් මං හිතනවා මේ ප්‍රශ්නය සහෝදරයන්ගේ ප්‍රශ්නයක් හැටියට සලකලා මේ සහෝදරය තුළ මේ ඇතිවුණු විරසකය ඉක්මනින්ම මේක සමතකයට පත් කළා. විශේෂයෙන්ම පලස්තීන ජනතාවට ඉතාම දීර්ඝ කාලයක් තිබුණු අසාධාරණකම් ඉවර කළා. අපි ඉස්සරහට යන්න මේ පාර්ලිමේන්තුව යෝජනාව කරයි කියලා ඒ යෝජනාව ස්ථිර කරමින් මම කතාව අවසන්
කරනවා. පස්වන විධායක ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තියෙනවා.
පලස්තීන සහ ඒ ජනතාව මුහුණ දෙන පශ්චිකල සම්බන්ධයෙන් අපගේ උපදේශක පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම වෙනවා. පළමුව යෝජනාගේ නම රුවන්වැලිය ශ්‍රුතිය පුද කරන්න ඕන. ඒ වගේම ඒ ඉතාමත් අගේ කොට අපි සලකනවා. අපේ මිත්‍ර මිත්‍යාස් භාගී මාකර මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරමින් දැනට පලස්තීන ජනතාව මුහුදෙන දුෂ්කරතා හා ස්වාධීන පලස්තීන රාජ්‍යක අවශ්‍යතාවය ඉස්මතු කරනු ලැබුවා. දශක 7ක කාලයක් විසඳුමක් නැතුව දිග්ගැසෙන මේ ප්‍රශ්නේ නිසා ජීවිත දහස් ගණනක් දැනට අයිම වී තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. කුඩා දරුවන් රෝගීන් පමණක් නොවේ වැඩිහිටියන් පවා මෙම අර්බුදයෙන් දිනපතා පීඩා විඳිනවා. පලස්තීන ජනතාවගෙන් විශාල පිරිසක් අදටත් සරණාගත වෙනවා. සමහරුන්ට වෛද්‍ය පහසුකම් පවා හිමි. අද වන විට මෙම සරණාගත පඳුරු ඉලක්ක කරගෙන යම් යම් ප්‍රහාර එල්ල කරමින් තිබෙනවා. ඒ කෙසේ සාධරණීය කළ නොහැකි බව තත්ත්වයක් බව ප්‍රකාශ කළ යුතුයි. උගත වී තිබෙන ගැටුම්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය සාකච්ඡා කරමින් ලෝක නායකයන් දිදිගන්වනු විසඳුමක් මෙම පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීම කාලීන අවශ්‍යතාවයක් වගේම පලස්තීනයේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව විදියට අපි ඉටු කරන යුතුකමක් වශයෙන් මා සලකනවා. කරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි පලස්තීන පවතින අර්බුදයේ ඉතිහාසය මා අමුතුයින් මෙහි සඳහන් කළ යුතු නැහැ. ලෝක දේශපාලන සම්බන්ධයෙන් අවධියෙන් සිටින ඕනෑම අය මෙම අර්බුදයේ දිගඵල හොඳින් අඳුරනවා. ශ්‍රී ලංකාව පලස්තීන මේ වෙනම රාජ්‍යයක් ලෙස පිළිගත්තේ 1988 දී. එතැන් පටන් ශ්‍රී ලංකාව රටක් විදියට පලස්තීන ජනතාව සහ ඔවුන්ගේ ප්‍රශ්නය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිට තිබෙනවා. මට මතකයි රාජ්‍ය නායකයා විදියට එක්සත් ජාතීන්ගේ සමුළුව ආමන්ත්‍රණය කරපු සෑම අවස්ථාවකම වගේ මම පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ලෝක නායකයින්ගේ අවධානය යොමු කරනු ලැබුවා. ඒ වගේම ඩොලර් මිලියන ගණනකින් අප මුදල් පරිත්‍යාග කරමින් පලස්තීන ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරනු ලැබුවා. විතරක් නොවේ 2014 ජනවාරි මාසයේදී පලස්තීනයේ මෙන්ම ඊශ්‍රායෙල සංචාරක නිරතුරු වෙමින් දෙපාර්ශ්වයේම නායකයන් හමු වී මේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මට අවස්ථාවක් උදා වුණා. ඒ හමුවීම් වලදී මෙම අර්බුදයට හේතුණු ඉතා සංකීර්ණ හා සංවේදී කාරණා වඩාත් හොඳින් තේරුම් ගන්නට හැකියාව ලැබුණා. ඒ පහසුවෙන් සුව කළ හැකි තුවාලයක් නොවන බව පැහැදිලි. ගරුණීය කතානායකතුමනි, පලස්තීනයට ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීමට ඇති නීති අනුකූල අයිතියතා හොරු කළ යුතුය යන ස්ථාවරයේ දාගේම අපි අදත් ඉන්නවා. සුවිශේෂ ජනතාවක් ලෙස එම ජනතාවගේ අනාගතය අනන්‍යතාවයට තාවරු කොට ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් බව රිසභාවට නැවත සිහිපත් කරනවා. එදා ශ්‍රී ලංකා පලස්තීන සහයෝගිතා කමිටුවේ ආරම්භක සභාපතිවරයා ලෙස මා දැරූ ස්ථාවරයට අදට නොවෙනස්ව පවතින බව පලස්තීන ජනතාවට දැනුම් දීමටත් මම මේ අවස්ථාවක් කරගන්නවා. මෙම අර්බුදයට විසඳුම් සෙවීමේදී දෙරටේම ජනතාවගේ නීතියානුකූල මෙන්ම සංවේදීත්වය සහ ආරක්ෂක අවශ්‍යතාව හඳුනාගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්. ඒ නිසා අනෝන්‍ය පිළිගැනීම තුළින් විසඳුමකට ගමන් කිරීමේ හැකියාව ඇත්තේ මේ අර්බුදයට මුහුණ දී සිට දෙරටේ ජනතාවටම පමණක් බව මා දැඩිව විශ්වාස කරනවා. ඒ සඳහා දෙපාර්ශ්වයම සාකච්ඡා මාර්ගයට පිවිසිය යුතුයි. එසේ නොවන තාක් මේ අර්බුදය තව තවත් දිග්ගැසීම පමණයි සිදුවෙන්නේ. කරු කතානායකතුමනි, පලස්තීන ජනතාවන්ගේ දෙයන්ගේ අල්ලක්සා මුස්ලිම් ප්‍රේවස්ථාන මෙම කිතූපත සිදු වූ පෙත්තලෙම පිහිටා තිබෙන්නේ මෙම ශුද්ධ භූමිය තුළයි. එනිසාම පූජනීය භූමියට සාමය උදාවීම ලෝවැසි සියලු දිනාගේම ප්‍රාර්ථනාව විය යුතුයි. පලස්තීන ජනතාවගේ පීඩාවන් හඳුනා ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝ ප්‍රබල සංවිධානවලට ඔවුන්ගේ හඬක් වීමට කාලය එළඹ ඇතැයි බව අවසන් වශයෙන් සිහිපත් කරන්නට කැමැතියි. වගේම පලස්තීන මිත්‍රත්වය ආරක්ෂා කරමින් ශ්‍රී ලංකා රජයේ අතීතයේදී දැක් වූ දායකත්වය හා මැදිහත් වීම ඔවුන්ගේ යහපත වෙනුවෙන් ඉදිරියටත් අඛණ්ඩව ලබා දිය යුතු ඇතැයි අපි තරයේ විශ්වාස කරනවා.
ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා. ඔබ ප්ලීස් ගරු සමම්පිය හේරත් මහත්මයා මූලාසනයට.
විපක්ෂ නායකතුමා,
මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අද දින අපි පලස්තීන ජනතාවගේ දේශපාලන, සමාජීය, ආර්ථික එවැගේම ආරක්ෂක අයිතිවාසිකම් වෙනුවෙන් දැවැන්ත හඬක් අපේ උත්තරීතර සභාව තුළ නගන අවස්ථාවක්. විශේෂයෙන්ම සමගි ජන බලවේගේ අපි ආඩම්බර වෙනවා පලස්තීන ජනතාවගේ අයිති උදෙසා ඒ දැවැන්ත හඬ මේ සභා ගර්භය තුළ ගරු ඉන්තියාස් බාකිර් මාකර් මැතිතුමාගේ යෝජනාවක් අනුව ගරු නිරෝෂන් පෙරේරා මැතිතුමාගේ ස්ථිරත්වය තුළ පලස්තීන ජනතාවගේ අයිතිය ශක්තිමත් කිරීමේ ගමන ක්‍රියාත්මක කරන්නට අපට අවස්ථාව ලැබීම පිළිබඳව. මේ මොහොත වෙන විට පලස්තීන ජනතාවට දැවන්ත ප්‍රහාර පිට ප්‍රහාර එල්ල වෙලා තිබෙන. මව්වරුන්ට දූදරුවන්ට පලස්තීන ජාතිකින්ට අද දැවන්ත රාජ්‍ය ත්‍රස්තවාදයකට මූණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ රාජ්‍ය ම්ලේච්ඡත්වය තුළ පලස්තීන ජාතිකින්ගේ ජීවිත දැවන්ත අනතුරකට ලක් වෙලා තිබෙනවා. බොහොම පැහැදිලිව මේ උත්තරීතර ස්වභාවය අපි ප්‍රකාශ කර සිටිනවා. මේ කුරිරු මිනිමරු ම්ලේච්ඡ ප්‍රහාරවලට ඒ ලක් වෙන පලස්තීන ජනතාවත් සමග සමස්ත ශ්‍රී ලාංකීය ජනපරපුර එකට හිටගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් පැහැදිලිවම ඊශ්‍රායලෙන් අපි ඉල්ලීමක් කරනවා. මේ කුරිරු ඝාතන සංස්කෘතිය නවතා දමලා සාකච්ඡා මේසයට ඇවිල්ලා සහෝදරත්වෙන් සංහිඳියාවෙන් එකමුතු වහවෙන් මේ ප්‍රශ්නේ විසඳගන්නට කටයුතු කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරනවා. We are all aware, ever since the 1948 Arab-Israeli war and its successive conflicts, the Suez conflict in 1956, the Yom Kippur war, the Six-Day war, the Lebanese war, the Syrian war, this conflictual situation has been perpetuated due to the fact that the democratic rights of the Palestinian people have not been recognized. We all believe that these two nation states should live side by side. We are all in agreement of that. I distinctly remember Chairman of the PLO Yasser Arafat and Israeli Prime Minister Yitzhak Rabin, of course facilitated by President Bill Clinton, came to a historic agreement in 1993, namely the Oslo Accords. Both sides to the conflict took a very balanced approach, made various sacrifices, negotiated a formula where both parties had to come to the middle. But unfortunately, in the ensuing years, we have not seen peace dawn upon in the Arab world. Conflict has remained the order of the day. It has been the norm and not the exception. So I believe very fervently UN Resolution 242338, the Camp David Accords, the Oslo Accords, the Abraham Accords, there are so many agreements that provide us the international society, the very basic foundation on which long-lasting peace can be established. Today, Palestinian people are facing a killing field. They are showered with bullets. They are showered with rockets. And of course, all actions have a reaction. The unfortunate situation is there's been large-scale civilian damage. Damage to the lives, damage to infrastructure, the whole socio-economic political fabric of Palestine has been destroyed by aggression. Mr. Speaker, we should recognize the fact that no nation state nor any race has any right to practice a policy of apartheid. We all know that the 1973 International Convention on the Suppression and Punishment of the Crime of Apartheid, the 1998 Rome Statute of the ICC, they've all exemplified the fact that racial supremacy should not be practiced and it is illegal. We are looking at the major actors in the world. We are waiting for the so-called leaders of this international community to take the right decisions, right by the people of Palestine, and also right by the people of Israel, ensure that there is peace and harmony. Ensure that Palestinian people are not murdered willy-nilly. Ensure that the atrocities that have been committed by murderous administrations are stopped, and that everybody comes to the discussion table to come to an understanding of the necessity for these two states to remain side by side, having peaceful and harmonious relationships. So it is our position as the Samaghi Jana Balaveg and the SJB Alliance that we need peace, tranquility, brotherhood in the Middle East. We need peace. Peace at all cost. Peace that will ensure that Israel and Palestine remain side by side, ensuring that the murderous activities that have been committed on the people, on the Palestinian people, are stopped right now. We need peace. We need to ensure that the rights of the Palestinian people are given. The nationhood, their statehood, has to be given. And that has been the formula that has been proposed and accepted internationally. But it remains to be seen whether those powerful international actors have the skill, determination, and the political will to make sure that these peace accords are implemented in a prompt manner, putting a stop to the murderous activities that are taking place in Palestine. So, once again, I assure the Palestinian people that Sri Lanka is with you. We are supporting your quest for nationhood and statehood. And the existence of these two nation states, Palestine and Israel, and the peaceful relationships between these two countries, we believe is indispensable for promoting international peace and security. I thank you.
Istuti garu vipaksha nayakathumani milangata garu acharya suren raghavan amathuma obathumata vinadi 10 ek kalayak labena
stuti sabhapathithumani இன்றைக்கு பாலஸ்தீனிய நாட்டின் அந்த நாட்டு மக்களின் பிரிக்க முடியாத உரிமையை பற்றி பேசும்போது அதே நேரத்தில் டுடே இஸ் தி மெமோரியல் டே ஆஃப் கிரேட் நெல்சன் மண்டேலா ஹூ ஆல்சோ ஸ்டுட் அகேன்ஸ்ட் தி ஹிஸ்டாரிசைஸ்ட் ரேசிசம் இன் தட் கண்ட்ரி ஐ வுட் அர்ஜ் த லீடர்ஸ் ஆஃப் திஸ் கண்ட்ரி the religious leaders of this country, intellectuals of this country, also to look at Sri Lanka's problem, where every Tamil, every Sinhalese, every Muslim, every Vedda person can live in equal dignity as citizens. And that question is in front of us, Honorable Chair, without which our speaking about Palestinian rights, our speaking about liberation of Palestinians will be an internationally questionable stand. I see Honorable Siddharthan, who is seated in front of me, who had the first contacts with the PLO organizations as students of liberation for one part of this country. The history has changed. Therefore, let us, across this division of ruling and opposition, assure deepening democracy in Sri Lanka, irrespective of your religion, irrespective of your ethnicity, irrespective of your language you speak. Assalamu alaikum. Anega Muslim manavargalum parviyalargalum vandirukkindra nerathile ennudaiya vendugol Palestine naattin vidudalai verumane oru islamiya naattin vidudalai mattumalla adu மதத்துக்கு நாங்கள் சமப்படுத்த கூடாது. இட் இஸ் நாட் இஷ்யூ எனிமோ ஆஃப் அ ரிலிஜியஸ் கம்யூனிட்டி. இட் இஸ் அபவுட் இன்டர்நேஷனல் ஜஸ்டிஸ். இட் இஸ் அபவுட் இன்டர்நேஷனல் ஃபேர் பிளே. இட் இஸ் அபவுட் ஃபேர் பிளே ஆஃப் நேச்சுரல் ஜஸ்டிஸ் ஆஸ் மச் ஆஸ் தி கிங் டேவிட் ஹூ இன் இஸ் சாம்ஸ் டாக்ட் அபவுட் கிங் டேவிட் ஹூஸ் star is on the flag of the Israel state. Rasulum Nabiyumana Daavoodu sonnadu podave neediyum nermayum thagamum needikkana thagamum iraivanudaiya paadadiyile irukkindrathu. Aagayinaley dhaan Israelai patti naangal kadaikkum Palestineai patti kadaikkum bodhu idu verumane oru naattukkana vidudalai mattumalla idu ulaga neediyin பாதையிலே இருந்து நாங்கள் கதைக்க வேண்டியது. This is a cosmic relationship about justice and injustice. This is an eternal issue of fair play. Therefore, as a country which is embedded by the Buddhist philosophy, let us take a middle path. Let us call our friends who are suffering from both sides. Israel nation has a right to survive with dignity, without fear, without terrorism. In the same breath, same length, same depth, Palestinian state has a right to survive with its own history, dignity, and global citizenship. Therefore, as a country of this size, this economy, but with our intellectual capacity to contribute to the international affairs, let us stand together and call the international community, whether it is ICC, which has been given the mandate. ICC had played the role of self-appointed messiah of this issue for decades. But where are the results? Then the ICJ, International Court of Justice, what are their positions on this? Honorable Chair, therefore, as a country of believing in Kudumba and Vasudeva policies, everybody is our friend, to no one we are enemies. That is how Sri Lankan foreign policy had been for a long time. Therefore, under the same platform, we should call particularly the international countries, international play, big powers, the Security Council members of the UN, to take a decision. This is a 20th century issue, which is historicized for more than 3,000 years, and we have passed it to 21st century for our future generation. It should stop here. The issue of two-state solution had been accepted. And that is exactly PLO chair Yasser Arafat, who is the father of the nation of Palestinian, as they consider, has also stood before his life ended. And that is the international position that every person who knows about politics, knows about democracy, knows about justice, had advocated. And therefore, Sri Lanka is bold enough to be one of the few countries to debate this issue in our own parliament. In March this year, the UK Parliament debated about the rightful existence of the state of Palestinian. Therefore, we are a state who is trying to establish democracy by our multicultural identity and multicultural nationhood. I had argued to say Sri Lanka is a plurination state. There are people who claim themselves to be nations. There are people who claim to be communities. There are people who claim to say they are a religious identity. Therefore, our lessons learned. Sri Lanka, if Sri Lanka has a lesson to offer to the world, that is, with all the potential of being a model democracy, a modern democracy, a strong economy, we suffered because we did not recognize each other's existence. Whether you were Tamil, whether you were Sinhalese, whether you were Muslim, the historic position had been challenged by each other. Therefore, this is the time for us as a state, nations living within the state, to come together, learn the lessons from Palestinian history. There is no justice, there is no peace without justice, so claimed Bishop Tutu, who worked with Stephen Biko and who worked with Great Mandela. Therefore, we also must remember the other side of the coin, because there is no future without forgiveness. So therefore, let us agree on the policy of asking and giving forgiveness, that we do not ask for retributive justice, but we ask for deliberative and restorative justice. Because I cannot bring another person who had gone no more. I do not know the pain of the mothers of Jaffna. I have only seen and witnessed it. I do not know the pain of an intellectual in Palestine. But I have seen and witnessed.
Honorable Minister, you have 2 more minutes.
Therefore, as an assembly here, committed for participatory democracy, though it is majoritarian in its practice, let us commit ourselves as a nation, as a state, to ask the international community to deliver justice without delay. Because delayed justice is denied justice. Because denied justice here is injustice everywhere to the future. Therefore, I resolve and I stand by the whole discussion for a two-state solution and to have fair play and without delay announcing the statehood of Palestine and those people in Palestine. I thank you, sir.
Istuti Garu Amathyamani. Meelangata Garu Rauf Hakim Antithuma Obathumata Vinadi Pahak Kalayak Labena.
Garu Mulasanaruda Mathyathumani, MS Taufik Mathyathumage Velawat Mata Ekathu Karana Men Man Illa Sitina Ethuma Mage Mata Kiya Sitiya Eka. That'll be 10 minutes then. Okay. Honorable presiding member, I am pleased to participate in this adjournment motion brought by my colleague, Honorable Imtiaz Bakir Marker. I would like to, at the very outset, say, since the young State Minister for Foreign Affairs, Honorable Taraka Bal Surya, is in the chamber. He is expected to reply, I believe. I raised a question from your minister, Honorable Ali Sabri, the other day in the chamber. I believe he is abroad today. That was after 3 days of the attack on the Jenin camp. I posed this question to him as to why Sri Lanka did not issue a statement at least to condemn what is happening in the occupied territories then on those days. 2 days of relentless attack on a refugee camp which was situated in a perimeter of almost 1.5 square kilometer area. Israeli army, which is one of the world's most sophisticated armies, had deployed several battalions, several armored cars. Entire area was bombarded. People were in panic, harassed, intimidated. 12 people paid with their lives, and Sri Lankan government kept silent. It's a shame, Honorable State Minister. In fact, the minister gave us a promise that he would issue a statement forthwith, but nothing has happened. So where is our conscience? We have been a friend of the Palestinian people. Several heads of states have been chairing the Sri Lanka Palestinian Friendship Association. But then, now, I do not know why this matter we have kept silent. Mere condemnations won't do, Mr. Presiding Member. Amnesty International in 2002 reported that Israel has been systematically committing serious human rights violations against Palestinians for decades. It cites atrocities such as forcible transfer, administrative detention, torture, unlawful killings and serious injuries, and the denial of basic rights and freedoms, and among major violations of human rights and humanitarian law committed against the Palestinian people. Honorable Imtiaz Baqir Maka listed out various multilateral agencies and resolutions that have been passed against the State of Israel. Israeli violations have also been well documented in the reports of the UN Israeli Practices Committee, of which Sri Lanka is a member, along with Malaysia and Senegal. However, the reports of the committee over several decades detail only a fragment of the untold trauma and misery the Palestinians have experienced and continue to undergo up to date. I believe our former permanent representative to Geneva, Ambassador Palitha Kohana, who is now in China, and also our former PR in Geneva, Dr. Dayan Jayatilaka, these people headed this committee. And the committee produced a report, and the Israelis have totally ignored the recommendations. The report of the United Nations fact-finding mission, known as the Goldstone Report, highlighted war crimes and crimes against humanity that were committed on the occupied Palestinian territory. In 2010, a fact-finding mission was commissioned by the President of the UN Human Rights Council, following a resolution adopted by the Human Rights Council to investigate violations of human rights and humanitarian law, including those resulting from the Israeli attacks on the flotilla of ships carrying humanitarian assistance to Gaza Strip. Honorable Imtiaz Baqir Maka's relation was also in that ship. Among its several findings, the mission called the situation in Gaza totally intolerable and unacceptable in the 21st century. The UN Human Rights Council established a UN fact-finding mission following the 2021 Israeli-Palestinian conflict. On the 20th of October 22, the Commission's report was presented to the United Nations General Assembly. The report called on the Security Council to end Israel's permanent occupation and on individual UN member states to prosecute Israeli officials. Such was the seriousness of the report. The report found reasonable grounds to conclude that the occupation is unlawful under international law due to its permanence and Israel's de facto annexation policies. Now I'd like to come to our friends, the United States.
The United States, as well as other Western countries in Australia, have done all that is possible to support Israel and its policies, which have caused untold misery and trauma to the Palestinian people. The declaration of the unresolved territory of Jerusalem as the capital of Israel, to which it was decided to shift the U.S. embassy, was the single most assault on the right of self-determination of the Palestinian people and a blatant violation of the Oslo Peace Accords. Honorable Bakir Maka mentioned it in his motion. Some of the Western countries often complain about initiatives being repeatedly brought against Israel within the UN Human Rights Council. In fact, the United States of America withdrew from the Human Rights Council twice since 2006, criticizing the Council as a forum for targeting Israel by Arab and Islamic countries. Several High Commissioners and Ambassadors are today in the officials' box, speakers' box, and they will, I thank them for having taken this interest. Now, this is the accusation the USA gave to withdraw from the UN Human Rights Council. What happened? Each time the US withdrew from the Human Rights Council, it realized that it is its own stakes on human rights issues that gets affected, including those which it considered vital from a national perspective, suffered terribly. This led to the US rejoining the council after each withdrawal. It's not clear whether the lesson has been understood in its proper context. That is, the U.S. was left defenseless within the Council on issues that affected its interests the most by such withdrawals. The central thrust of the lesson is that the Western countries cannot defend Israel against allegations of atrocities made against it at the expense of their own interests. It's time that they complain. There were repeated initiatives within HRC against Israel.
Honourable Member, you have 2 more minutes.
Beg your pardon?
2 more minutes.
Yeah. So, let me also say this. A meaningful conversation about U.S. support for Israel should be had. Now, I saw our friend, the U.S. ambassador here, meeting with Tamil parties a few days ago. She had tweeted saying this. Ambassador Julie Chang, in her Twitter handle, says this. Discussed devolution, land returns, and finding answers of families of missing persons, including investigations of mass graves, as Sri Lanka strives for truth, reconciliation, and lasting peace. I thank her for this concern for our Tamil brothers. I thank her for having initiated a resolution in Geneva when forceful cremations were taking place in this country. There was religious disharmony in this country. She took up the Muslim issue in Geneva, her government. But then what is the double standard? That is what we are worried about. We are suffering the same way. The Palestinians are suffering even worse. Why are you silent there? What is the double standards? No, I don't understand. These double standards have to come to an end. Impunity and international reaction, international intervention or international outcry against these atrocities is being muted. Not simply to join the chorus of condemnations. It's not going to help. Those who really care don't have the ability, and those who have the ability, such as the United States, don't really care. This is what is happening. And that is why we are making this plea that they used the veto when 17 nations in the Security Council brought a resolution opposing declaration of Jerusalem as the capital of Israel. And the United States used its veto in the UN Security Council several times over. The veto power has been used to the detriment of the Palestinian cause by a single superpower. Is it justified? And this is what we are asking. Well enough. We do. We are thankful for the sole superpower, so-called superpower, which is now, which has realized that the multipolar world is shifting. Chinese diplomacy is now embracing Middle East. Chinese have brought Saudis and the Iranians together. The age-old conflict, they have opened diplomatic relations with each other. This is something unthinkable a year ago. But Chinese have made some diplomatic moves. They are moving. So our fervent appeal is to the West, the friends of Israel, to prevail upon Israel to stop these atrocities in the name of the Abraham Accords. Now, Abraham Accords is also being used as the behavior that yields major infractions on human rights and humanitarian law, receives active encouragement in some quarters, because there are states in this region and beyond that require critical military technology and lethal weapons. A significant development in the Middle East, with implications far-reaching beyond its immediate theater into other regions as well, is the signing of the Abraham Accords. While respecting the sovereignty of the countries to conclude treaties between themselves on what they consider matters of shared interest, consistent with international law, whether Abraham Accords will achieve stability and prosperity within the region or in the signatory countries while the Palestinian question remains unresolved, remains to be seen. I dare say that the United States and other benefactors of Israel are using the Abraham Accords to do arms deals. Through arms deals, Israel has become further emboldened to carry on the atrocities in the occupied territories. So the occupation of the Palestinian territory is the main cause for radicalization in the occupied territories. Therefore, these children who are carrying catapults, these children who are taking their anger against the most modernized army in the world, right, is being harassed, and they are trying to protect their livelihoods, their families, and their precious land from being grabbed by Israeli settlers forcibly. So where is the justice? I know one day, in another 10 years or so, in the future, the citizens of the U.S. Today, the United States Senate, there is about the minors being targeted. There is a congresswoman who has moved a motion in the U.S. Congress. That has also been held up. So what is this? But the latest reports say that out of Democrats, almost 48% of them are supporting the Palestinian cause today. That includes evangelical Christians. That includes Jews, rabbis. They are against the Israeli state's atrocities in the occupied territories. Therefore, it's time before the entire world's conscience awakens for the West to give up its adamant stand on protecting a continuously abusive state from heaping misery after misery on hapless people, the Palestinian people, and to give them their freedom, to remove them from the apartheid they are practicing in those occupied territories. Thank you.